බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. 13 වන දේශනාව ධම්මානුපස්සනාව චතුරාර්ය සත්‍ය.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව ඇසුරෙන් අපි සිදු කරන මේ ධර්මදේශනා අතර අද චතුරාර්ය සත්‍ය ගැන මේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස විස්තර කරමින් සිදු කරන ධර්මානුශාසනාව සමගයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඔබට මතක ඇති අපි මාස ගණනාවක් පුරා කායානුපස්සනාවට අයිති ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජන්‍ය භාවනාව, ඒ වගේම ධාතු මනසිකාරය, පිළිකුල් භාවනාව, නවසීවතික භාවනාව, මේ දේශනා එකින් එකට ධර්ම දේශනා පෙළක් යටතේ සාකච්ඡා කරා. ඊළඟට වේදනානුපස්සනා සතිපට්ඨානි, චිත්තානුපස්සනා සතිපට්ඨානි අපි වෙන වෙනම ධර්ම දේශනවලදී කතා කරා. ධම්මානුපස්සනාවට අයිති පංච නීවරණ කොටස, පංච උපාදානස්කන්ධය, ආයතන 6, සප්ත බොජ්ජංග ධර්ම, මේ ධර්ම දේශනා අපි පසුගිය වැඩසටහන් කීපයක කතා කරන්නට යෙදුණා. අද දවසේ මේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස චතුරාරි සත්‍ය ගැන විස්තර වෙන කොටස. පිංගතුනි, මේ සතර සතිපට්ඨාන දේශන මාලාව ඔබට නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් නම්, අපි මේ ධර්ම දේශනා පෙළ ආරම්භයේදීම ඔබට සිහිපත් කරා, ඔබට පුළුවන් නම් පටිගත කරගන්න, සටහන් කරගන්න. මොකද අපි කවදා හරි නිවන් දකින්න උත්සාහ කරද්දී, අපි කවදා හරි ධර්මාවබෝධයට වීරිය වඩද්දී මේ දේශන පෙළ ඔබට ඉතාම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා ආරම්භ කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි, මේ ලෝකේ මේ විශ්වයේ පහළ වෙච්ච යම්තාක් බුදුරයන් වහන්සේලා වැඩ සිටියාද, ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා අත් නොහැර දේශනා කරන අවිදහිත දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. ඒ හැම බුදු කෙනෙක්ගේම ශාසනයේ තියෙන ධර්මාවබෝධයට තියෙන එකම මඟ. මේ දේශනාව ආරම්භ වෙන්නේ මහණෙනි, එකම මාර්ගයක් තියෙනවා, ඒකායන වයම් භික්කවේ මග්ගෝ. සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න, නිබ්බානස්ස සච්චිකිරියා නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨානයයි කියලා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණි. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඔබ අහලා තියෙනවා බොහෝ පිරිස මාර්ගඵල ලැබුවා. ගිහි ශ්‍රාවකයන් අතර පවා දැන් සැවැත් නුවර ගත්තහම මේ පුංචි ගමක් ප්‍රදේශයක් නෙමෙයි. සැවැත් නුවර කියන්නේ ඉතා විශාල ප්‍රදේශයක්. එදා සැවැත් නුවර කෝටි 7කට ආසන්න ජනතාවක් ජීවත් වුණා කියලා ධම්මපද අටකතාවේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනේ මුල් කරගෙන. උන්වහන්සේ වස් කාල 19ක් සැවැත් නුවර ජේතවන පිම්බිමේ වැඩ සිටියා. තවත් වස් කාල 6ක් විසාකාව පූජා කරපු පූර්වාරාමයේ වැඩ හිටියා. බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45යි. එයින් අවුරුදු 25ක්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සැවැත් නුවර ආශ්‍රය කරගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිරන්තරයෙන් බණ අහන්න, ධර්මය අහන්න ඒ සැවැත් නුවර ආශ්‍රිතව ජීවත් වෙච්ච බොහෝ මිනිසුන්ට වාසනාව ලැබුණා. ඒ නිසා වැඩිපුරම මාර්ගඵල ලැබුයි සැවැත් නුවර ආසන්න ගම්වල හිටපු මිනිස්සු. ධම්මපද අටුවාවේ සඳහන් වෙනවා කෝටි 5ක මේ පමණ පිරිසකර කෝටි 7ක් තරම් හිටපු මේ මිනිස්සු අතරින් කෝටි 5ක් තරම් ඒ කාලේ මාර්ගඵලලාභී ඒ නගරවල ජීවත් වුණා කියලා. එහෙමනම් අපිට පේනවා ධර්මාවබෝධයට පින තියන අය, සාමාන්‍ය ගම්වල නගරවල මිනිස්සු අතර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ පින නිකම් පෑදෙන්නේ නැහැ. මේ බණහන ඔබට, මේ බණහන බොහෝ දෙනෙකුට ධර්මාවබෝධ කිරීමේ පින තියෙන්න පුළුවන්. හැබැයි පින්තුණි මේ පින නිකම් මතුවෙලා නිකම් පෑදිලා එන්නේ. ආ, ඔයා මාර්ගඵල ලබන්නේ නේද හිතාගෙන ඉන්නේ? මෙන්න ඔයාට මාර්ගඵලයි කියලා කවුරුත් ඔබට ගෙනහලා පිළිගන්වන්නේ නැහැ. කවුරුත් ගෙනහලා තෑග්ගක් දෙනවා වගේ ඔබට ගිහිල්ලා දීලා වැඳලා යන්නේ නැහැ. ඔබම උත්සාහයෙන් වීරියෙන් සාක්ෂාත් කළ යුතු දෙයක් ධර්මාවබෝධය කියන එක. පින තිබුණත් උත්සාහය නැත්නම් මගහැරිලා යනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දවසක් රජගහ නුවර ආනන්ද හාමුදුරුව සමග නගරයේ වීදියක වඩිනකොට වයසක ජෝඩුවක් 100 කෙනෙකුයි ආච්චි කෙනෙකුයි තැටියක් අරගෙන නගරෙ හිඟමනේ යනවා. කල්පනාවක් නැහැ. ඔහේ පාරේ ඇවිද ඇවිද අනුන්ගෙන් යමක් ඉල්ලගෙන වැරහැලි ඇඳගෙන පාරේ යනවා. බුදුරජාණන් වහන්සේ ආයේ දිහා බලාගෙන ඉඳලා අනුකම්පා සහගත සිනහාවක් පහළ කරා. මේ බුදු කෙනෙක් සිනහ පහළ කරනවා කියන එක සාමාන්‍ය ලෝකෙ මිනිස්සු වගේ ඔබ වගේ අපි වගේ එහෙම දෙයක් නෙමෙයි. දැන් අපි නම් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා උපහාසයට හිනා වෙනවා, අපහාසයට හිනා වෙනවා, එක එක කොක් හඬලා හිනා වෙන එක එක හිනාවල් තියෙනවා. බුදු කෙනෙක් සිනහ පහළ කරද්දී ධර්මයේ ඒ සිනහව හඳුන්වන්නේ හසිතුප්පාදය කියලා. කෙලෙස් වලින් පිරිච්ච දෙයක් නෙමෙයි. එක කාටවත් අපහාසයකට උපහාසයකට කරන හිනාවක් නෙමෙයි. බුදු කෙනෙක් සිනහ පහළ කරන්නේ යම් ධර්මකාරණයක් මතු කරන්න අවශ්‍ය වුණාම. ඒ බුදු කෙනෙක් සිනහ පහළ කරද්දී සතර දළදාවන්ගේ අග විවර වෙන. සාමාන්‍ය දත් ඔක්කොම පේන්න කට ඇරගෙන හිම හිනා වෙන්නේ. සතර දළදා අග විවර වෙනකොට ඒ දත් අගින් සුදු පාට බුද්ධ රශ්මියක් පැන නගින. ඒ සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නැගලා අහසින් නොපෙනී යන. ඉතින් පසුපසින් වැඩි ආනන්ද හාමුදුරුව දැක්කා බුදුරජාණන් වහන්සේගේ සිරස වටා සුදු පාට බුද්ධ රශ්මියක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගින. ආනන්ද හාමුදුරුව අහන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණයක් නිසාද තථාගතයන් වහන්සේ සිනහ පහළ කරේ? ආනන්ද, මෙන්න මේ ඔය ඉදිරියෙන් යන අය දකින්නවද කියලා ඇහුවා. අර වයසක දෙන්න පෙන්න ලහන ආනන්ද, මේ අය දැක් අඳුන ගන්න පුළුවන්? ආනන්ද හාමුදුරුව බලාගෙන කල්පනා කරගෙන ඉන්නකොට මතක් වුණා, හනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මීට බොහෝ කාලයකට පෙර, එන බුදුරජාන් වහන්සේ බුදු වෙලා වැඩ සිටිය මුල් කාලවල ඒ නගරයට වඩිනකොට එදා මේ නගරේ හිටපු ධනවත්ම සිටුවරයයි සිටු දියණියයි නේද කියෝ. දැන් බලන්න ජීවිතවලට වෙනදී බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද, මේ අය තරුණ කාලේ ධර්මයේ දියුණු කරන්න, ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගත්තනම් ඒ කාලේ අනාගාමී ඵලයට පත් වෙන්න පින තිබ්බා. තරුණ කාලේ උත්සාහ කරේ නැහැ කිය. ආනන්ද, මේ අය මැදි වයසේ ධර්මාවබෝධයට උත්සාහයක් ගත්තන අඩුම ගානේ සකදාගාමී ඵලයටවත් පත් වෙන්න ඉඩ තිබුණා. එහෙම උත්සාහ කරෙත් නැහැ. වයසට ගිහිල්ලා යන්තම් හරි පින පිරිහෙන්න කලින් සිහිනුවන හොඳට තියෙන කාලේ ධර්මාවබෝධය කරන්න උත්සාහ ගත්තන අඩුම ගානේ සෝවාන්වත් වෙන්න පින තිබ්බා. ආනන්ද, මේ අය ඒ උත්සාහය ගත්තෙත් නැහැ. මතක තියාගන්න, පින තියෙනකන් තමයි ඔක්කොම සෙල්ලම්. අර ධනය, බලය, කීර්තිය, සල්ලි, ඔක්කොම ව්‍යාපාර, සිටු තනතුරු, ඔය ඔක්කොම ලැබෙන්නේ ඒ ඔක්කොමත් එක්ක සැපසේ වැජබිලා මිනිස්සු ඉන්නේ තමන්ගේ පෙරපිනේ බලවත්කම තියෙන තාක්කල්. සමහර වෙලාවට ඒ ජීවිතයේ ලොකු පිනක් නොකරන්න පුළුවන්. හැබැයි පෙරපින, සසරේ කරපු පිනක් බලවත් නම්, ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් හොඳට වැජබිලා ඉන්න. හැබැයි අලුතෙන් පින් කරන්න, කුසල් වඩන්න උත්සාහ ගන්නේ නැහැ. අර පෙර පින ගෙවිලා ගෙවිලා පින අවසන් වෙන දවසක් එනවා. දැන් බලන්න, තරුණ කාලේ උත්සාහ කරේ නැහැ. මැදි වයසේ ධර්ම අවබෝධයට උත්සාහ කරෙත් නැහැ. වයසට ගිහිල්ලා ධර්මය අවබෝධ කරන්න සිහිනුවන තියෙන කාලේ උත්සාහ කරෙත් නැහැ. පින ගෙවිලා ගෙවිලා අවසන් වෙනකොට ධනධාන්නේ වස්තුව දේපල තියලු තිබ්බ සැප සම්පත් ඔක්කොම පිරිහිලා පිරිහිලා ගියා. අවසානයේ මහා පාරට හිඟමනට වැටුණා. දැන් බලන්න කොච්චර ජීවිතේ අසරණ වෙන අර පින ගෙවිලා අවසන් වෙනකොට සමහරුන්ගේ පින ගෙවෙනකොට එක රැයෙන් මහා පාරට වැටෙන්න පුළුවන් කෙනෙක්. සමහරට රජකම් කරන කෙනා එක රැයෙන් මහා පාරට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඔබ බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ කොසල් රජුරෝ ගැන අහලා ඇතිනේ. සොලොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍ය පාලකයා. හැබැයි මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක. ඒ නිසා පෙර පින ගෙවිලා අවසන් වෙන වෙලාව කවදා කොතන කොයි වෙලේද අපිට හිතා ගන්න බෑ. අපිට මේ දේශනාවෙන් පේනවා ධර්මාවබෝධයට පින තිබ්බය පවා උත්සාහ නොකිරීම නිසා පිරිහිලා ගියා. සතර අපායට වැටුණා. දුගතියේ වැටුණා. ඒ නිසා පිංගතුනි අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර උන්වහන්සේ නිරන්තරයෙන් පෙන්වන කාරණයක් තමයි මහණෙනි අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. ධර්මාවබෝධයට උපකාර වෙන අංග අතර අප්‍රමාදී භාවයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් මේ සතර සතිපට්ඨානෙ මුළු කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මුළු සතිපට්ඨානෙම වැඩෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ හොඳ නුවණක් පවත්වන්නට ඕනේ. ඒ සතිපට්ඨාන ධර්මයන් නුවණින් විමසමින් තමා තුලින් ගලපා බලමින් හොඳ නුවණක් පවත්වන්නට ඕනේ. සම්පජාන සතිමා කියන්නේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවාගෙන. කායානුපස්සනා නම් කායනුපස්සනාව තුල, වේදනානුපස්සනාව නම් ඒ විඳීම තුල, ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල සිහිය පිහිටවන්න ඕනේ. චිත්තානුපස්සනාව නම් ඒ හිතේ ඇතිවන සිතුවිලි තුල. ධම්මානුපස්සනාව නම් ඒ ධම්මානුපස්සනාවේ ඒ විස්තර කරන කොටස් තුල සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරන්න දක්ෂ වෙන්නට ඕන. එතකොට වීරිය, සිහිය, නුවණ කියන ඔන්නෝය කාරණා තුන ප්‍රබල කෙනෙකුට මේ සතර සතිපට්ඨානෙ වඩා ගන්න පුළුවන්. මේ දේශනාවේ අවසානයේ බුදුහාඳුරෝ පෙන්වන වැදගත්ම දේ චතුරාරි සත්‍ය ගැන විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, කෙලෙස් තවන වීරිය, නුවණ, සිහිය තියෙන වීරියවන්ත කෙනෙකුට උපරිම අවුරුදු 7ක් ඇති. එයා මේ ජීවිතේම එක්ක උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමි තත්ත්වයට පත් වෙලා මරණින් මත්තේ සුද්ධාවාස බඹලව ඉපදිලා එහි පිරිනිවන් පාන. ඊළඟට කාලය අඩු කරලා අඩු කරලා බුදුරජාණන් වහන්සේ අන්තිමටම දින 7කට අඩු කරලා පෙන්නුවා. මහණෙනි, යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයටම පුරුදු කරනවා නම් එයාට දවස් 7කුත් ඇති කියෝ. එහෙමනම් දින 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුල දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. අන්න ඒ නිසා මේ දේශනාවල් ඔබේ ජීවිතේ කරගෙන ධර්මාවබෝධයට මහන්සි ගන්න, අවංකව ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න පින්වන්ත ශ්‍රාවකයා ධර්මයට ගරු කරන. එතකොට තමයි මේ ධර්මය පිහිටන්න පටන් ගන්න. ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට ආස කරන කෙනා, ධර්මයට ගරු කරන කෙනා, බොහොම ගෞරවයෙන් ධර්මයේ පුරුදු කරන පිළිපදින කෙනා මේ ධර්මයේ තුල පියවරෙන් පියවර දියුණුව කරා අවබෝධය කරා යන. පිංගතුනි අපි බලමු අද ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කොටස් කීපයකින් යුක්තයි. ඒ තමයි පංච නීවරණ කොටස, ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, සප්ත බොජ්ජංග කොටස, චතුරාර්ය සත්‍ය කොටස. චතුරාර්ය සත්‍ය හැම බුදු කෙනෙක්ම අවබෝධ කරගන්න බෝධි මූලයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය. පිංගතුනි, ඔය චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව අවබෝධ කර ගැනීම පිණිසයි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ බුදුරජාණන් වහන්සේ ගත්තොත් සාරා සංකේය කල්ප ලක්ෂයක්. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සසර පුරුදු කරගෙන ඇවිල්ලා බුදු වෙන ආත්මේ පව අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරමින් විශාල කැපකිරීමක් කරගෙන ආවේ මෙන්න මේ චතුරාරි සත්‍ය ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්නයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම චතුරාරි සත්‍ය බෝධි මූලය අවබෝධ කරා. අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් උන්වහන්සේ දේශනා කරේ මේ චතුරාරි සත්‍යයි. ඒ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස අපි අපේ නුවණ, සිහිය, වීරිය යොමු කළ යුතු ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ පෙන්වෝ. අපිට බුදුහාමුදුරුව තරම් දුක් විඳින්න වෙන්නේ නැහැ. ඇයි අපිට ශාස්ත්‍රවරයෙක් ඉන්නවා? අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. හැබැයි උන්වහන්සේ ගුරු උපදේශ රහිතවමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා ශ්‍රාවකයන් ගැන අනුකම්පා කරන බුදුරජාණන් වහන්සේ අපට ධර්මය අවබෝධ කරන්න තියෙන කෙටිම මාර්ග, කෙටිම ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒ නිසායි සතර සතිපට්ඨානේ වඩන කෙනෙකුට උපරිම අවුරුදු 7ක් ඇති කියලා. වීරියවන්ත කෙනෙකුට දින 7කුත් ඇති කියලා මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ බුදු වෙලා ප්‍රථම දේශනාව හැටියට ඇසල පොයේ දවසේ පස්සක භික්ෂූන් වහන්සේලාට ධම්මචක්ක දේශනාවෙන් දහම් දෙසුවා. අපි කවුරුත් දන්නවා මේ ධම්මචක්ක දේශනාවේ සඳහන් වෙන්නේ චතුරාරි සත්‍ය. චතුරාරි සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ එදා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දේශනා කරේ. බලන්න මේ දේශනාව දිහා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්නවා පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු, කවදාවත් නොඇසු විරු ධර්මයක් බෝධි මූලයේදී මට අවබෝධ වුණා. චක්කුං උදපාදි ධම්මැස පහල කරලා දෙන්න, ඥානං උදපාදි ප්‍රඥාව ඥානේ පහල කරලා දෙන්න, විද්‍යා උදපාදි විද්‍යාව පහල කරලා දෙන්න, ආලෝකෝ උදපාදි ආලෝකේ පහල කරලා දෙන්න, උපසමාය කෙලෙ සංසිඳවන, නිබ්බානාය සංවත්තන්ති ඒක නිවන පිණිස උපකාර කරන. අන්නේ ධර්මයේ කාගෙන්වත් නොඇසු විරු ධර්මයක් බෝධි මූලයේදී තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා කියලා තමයි මේ චතුරාරි සත්‍ය ධර්මය එදා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් ප්‍රථම දේශනාව හැටියට දේශනා කරේ. ඒ දේශනාව අහලා එදා කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වෙද්දී 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබනවා ඒ දේශනාව ශ්‍රවණය කරලා. ඒ නිසා පින්වතුනි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ගැන අපි බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් විදියට, මොකද අපි මේ දේශනා අතර එකින් එක විස්තර කරමින් කරපු දේශනාත් තියෙනවා. අපි අද බලමු මේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතරක්. පළවෙනි එක තමයි දුක, දුක්ඛාර්ය සත්‍ය. දෙවැනි එක දුකේ හට ගැනීම, දුක්ඛ සමුදයාරි සත්‍ය. තුන්වැනි එක දුක නැති කිරීම, දුක්ඛ නිරෝධාරි සත්‍ය. හතරවැනි එක තමයි දුක නැති කරන මාර්ගය, මාර්ග ආර්ය සත්‍ය. එතකොට දැන් ඔබට ඔබ මේකෙන් තේරුම් ගන්න ඕනේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ තමයි ඔබ අහලා ඇති ওই සමහරු ධර්මයේ ගැන, බුදු දහම ගැන දැනුමක් නැති, හරියට අධ්‍යයනයක් කරලා නැති අය මේ පිටින් වචන දිහා බලලා හම්මෝ ඕකේ තියෙන්නේ දුකනේ, දුක 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 කියලා ওই දුක ගැනමනේ කියන්නේ. ඉන්නකම් කාලා බීලා සැපෙන් ඉන්න එපා, සතුටින් ඉන්න එපා. ඕක නෙගටිව් කියනවා. ඒක ඍණාත්මක චින්තනයක් කියන. නිකන් පසුගාමී ওই දුක දුක ගැන කතා කරන. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දුක 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 කියලා දුකේ ඉන්න කතා කරේ නැහැ. ඇත්ත ස්වභාවය පෙන්වුවා මේක දුකක්. ඒ දුකට හේතුවක් පෙන්වුවා. මෙන්න දුක හටගන්න හේතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුකෙන් මිදිලා සදාකාලික සැපයක් ලබන මාර්ගේ ලෝකේ කාටවත් හොයාගන්න බැරි දුක්ඛ නිරෝධය ගැන පෙන්නවා. දුක නැති වෙන්නේ මෙහෙමයි. ඒ පිණිස මාර්ගයත් ලෝකෙට පෙන්නවා. මෙන්න දුකෙන් නිදහස් වෙන මඟ මාර්ගය. එහෙමනම් දුක කියන එක පෙන්නලා දුක දුක කියලා දුකේ තිබ්බේ නැහැ. ඒ දුක හට ගන්න හේතුව පෙන්නලා දුන්නා. ඒ දුක නැති කර ගන්න හැටි පෙන්නවා. නැති කරන මාර්ගයේ ලෝකෙට කියලා දුන්නු. අන්න ඒ නිසා මේ ලෝකයේ දුකෙන් මිදිලා තමන් වහන්සේ විසින්ම දුකෙන් නිදහස් වෙලා ලෝකයාට දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දීපු ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. අපි එකින් එක තේරුම් ගමු. දැන් මේ කියපු දේවල් ඇත්තද බොරුද කියලා ඔබටම ගලපලා බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ බොරු දෙයක්ද කිව්වේ? නැත්නම් ඇත්තටම අපි තුල තියෙන අපි මුලා වෙච්ච දෙයක්ද මේ කියලා තියෙන. ඔන්න බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය විස්තර කරනවා. මහණෙනි, ජාතිපි දුක්ඛං. ඉපදීම දුකක්. දැන් බලන්නකෝ ඔබ දිහා. ඉපදීම දුකක්ද සැපක්ද? දැන් එකපාරට ඔබට කියයි, අම්මෝ මේක මහා සැපයක් නේ. මේ තරම් සැපයක් තියෙනවද? මේ ඉපදිච්ච නිසානේ අපි හොඳට කාලා බීලා සතුටින් ඉන්නේ. දැන් ඔබට ඔහොම හිතෙන්න පුළුවන්. ඒ දැන් ඔබ ඉපදිලා ටික කාලයක්. හැබැයි ඔබ බලන්න උපදින හැටි, ඔබට දැන් මතක නැති වුණාට දරුවෙක් උපදින හැටි සිහි කරන්. මව් කුසක් ඇතුලේ, අර වතුර බෝලයක් වගේ මව් කුස ඇතුලේ හිර වෙලා උණ්ඩි වෙලා ඉන්නේ. මේ අතපයි දිග ඇරගෙන නිදහසේ සතුටින් සැපේ ඉන්නව නෙමෙයි, උණ්ඩි වෙලා මව් කුසක් ඇතුලේ හිර වෙලා ඉන්නකොට පොඩි කාලයක් නෙමෙයි, මාස 9ක් අර මවකුස ඇතුලේ හිර වෙලා වැඩෙනකොට දුකක්ද සැපක්ද? ඒක දුකක්. ඔබට හිතෙන්න පුළුවන් නෑ ඒව දැනෙන්නේ නෑනේ කියලා. පින්තුනි දැනෙනවා. ඔබට දැන් දැනුන් නැති වුණාට ඒ කුසේ ඉන්න කෙනාට ඒ කුසේ ඒකනේ. දැන් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා, දරුවෙක් කුසේ වැඩෙනකොට ඒ දරුවට අර මුල්ම කාලේ දඟල ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දැනෙනවා. හැබැයි ටික ටික කුස ඇතුලේ ලොකු වෙනකොට දරුවක් කුසේ දඟලනවා. සමහර අම්මලා කියනවා පයින් අනිනවා, අතපය හැරෙනවා කුසේ. එතකොට බලන්න, ඒ දරුවක් කුස ඇතුලේ දඟලනවා, හැරෙන්න හදනවා, ඒව දැනෙනවා. ඒ කියන්නේ කුස ඇතුලේ විඥානේ තියෙනවා ඒ දරුවට. දෙමව්පියන්ගේ එකතු වීමෙන් යම් කලලයක් හටගත්ත ගමන් ඒ කලලයේ වැඩිලා ඉවර වෙලා උපදින්න ලං වෙනකොට විඥානේ නෝ නෙමෙයි. දීඝනිකායේ මහා නිධාන කියන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා, කලලයක් හැටියට දෙමව්පියන්ගේ එකතු වීමෙන් ඒ කලලයේ හැදෙනකොටම විඥානයක් ඒකට බැසගත්තේ නැත්නම් නාම රූප වැඩිමක් වෙන්නේ නැහැ කියන. එහෙනම් මතක තියාගන්න, නාම රූප වැඩෙන්නේ විඥානයක් බැසගත්තොත් විතරයි. ඒ කලලයේ එකතු වෙලා හැදෙනකොටම විඥානය බැස ගන්නවා ඒ තුල. විඥානේ බැසගත්තට පස්සේ දැන් බලන්න පටිච්ච සම්පාදේ. විඥානේ බැසගත්තට පස්සේ විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලායතන. ආයතන හයක් හැදෙනවා. එතකොට විඥානේ බැසගත්තට පස්සේ නාම රූප ධර්ම හැඩියට ඒක වැඩිලා ආයතන හයක් සකස් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. එතකොට දරුවෙක් දැන් අපි තේරෙන ටික ගම්. දරුවා උපදිනකොට හිනාවීගෙන බොහොම සතුටෙන් හිනාවීගෙන උපදිනව නෙමෙයි, කෑ ගහගෙන අඬාගෙන ලී තැවරිලා ගැබ් මල තැවරිලා නහයේ කටේ හැම තැනම රසූචි තැවරිලා දරුවෙක් උපදින්න. ඉපදිච්ච ගම වෛද්‍යවරු කරන්නේ දරුවා හොදලා පිරිසිදු කළ සමහරලාවට කෑ ගහගෙන ඉපදිනකොටම එක්ක දරුවට සිහිය නැති වෙලා වේදනාව. ඊට පස්සේ කකුල් දෙකෙන් අල්ලලා හොල්ලලා සුද්ධ කරලා සිහිය ගන්නවා, එක කොන්දට තට්ටු කරලා සිහිය ගන්නවා දරුවට. සමහර දරුවන්ට සිහියෙන්නේ නැහැ, ඒ වේදනාව එහෙම මැරෙනවා. ඒ නිසා මතක තියාගන්න, ඉපදීම දුකක්. ඉපදිච්ච ගමන් නිකන් අර තුවාලයක උඩින් ආපු ලූණු සිවියක් වගේ. අලුත් හැම සීතලට රස්නෙට වඩා ගන්න ගියත් මුළු ඇඟම දනවා පිච්චෙනවා. ඒකයි පොඩි දරුවෝ කෑ ගහනවා, අඬනවා, අඬනවා කියන්නද කට ඇරලා. මගේ මෙහෙරි දෙනවා, මාව මේ පැත්තට හරවන්න, මාව උස්සගන්න, මාව වඩාගන්න, මාව කියන්නද? කියන්න පුළුවන්කමක් නැහැ. යන්තම් කාලයක් යනවා පෙරලෙන්. ඔබ හිතන්න ඇඳක උඩුබැලි අතට ඔබට ඉන්න පුළුවන්ද කියලා, සති ගානක් මාස ගානක් හැරෙන්නවත් නැතුව. සමහරු ඉන්නවා ලෙඩ්ඩු ලෙඩ හැදිලා එක තැන් වෙච්ච අය. කොන්ද සමහරලාට තුවාල හැදෙනවා. කොන්දි නොයේ බෙහෙත් වර්ග ක්‍රීම් වර්ග ගානෝ. ඒ කොන්දි තුවාල කුණුවේගෙන කුණුවේගෙන යනවා එක තැනම ඉඳලා. කෙනෙක් එක් තැන් වුණාට පස්සේ ජීවිතේ මොන දුකක්ද? පොඩි දරුවෙක් කාලයක් යනවා යන්තම් හැරෙන්න. ඊළඟට දන ගා ගන්න, නැකිට ගන්න, වැටි වැටි ඇවිදින්න. ඔහොම ගිහින් තමයි දරුවෙක් යන්තම් ඇවිද වචනයක් කතා කරන්න. කාලයක් යනවා තමන්ට යමක් තේරුම් අරගෙන ඒක කියන්න කෙනෙකුට. ඒ නිසා ඉපදීම දුකක්. දැන් ඔබ ඔහොම හිතනකොට තේරෙන ඇත්තනේ නම් ඉපදීම දුකක් නිකේ. හැබැයි අපේ අවිද්‍යාවේ භයානකම ඉපදීම දුකක් කියලා තේරෙන්නේ නැති නිසා අපි ආය ආයමත් ඉපදී ඉපදී යන්න ආස කරනවා, ඇලුම් කරනවා. අනේ මං ආයිත් මැරිලා මෙහෙ එහෙම කියන අය ඉන්න කොච්චර ආස කරනවද? ආයමත් ඒ පවුලේ උපදින්න ඕන. එක්ක රජ පවුලක සිටු රජෙක් වෙලා රජ පවුලේ ඉපදුනා, සිටු පවුලේ ඉපදුනා, උපදින්න ওই විදිහටම තමයි. එහෙම නැතුව එකපාරට මේ රත්තරන් පලසක අහසින් පහළ වෙනවා වගේ පහළ වෙනව නෙමෙයි. ඔය විදිහටම තමයි උපදින්. ඒ නිසා ඉපදීම දුකක්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඊළඟට ජරාපි දුක්ඛං, ලෙඩ වෙනවා දුකක්. හොඳට බලන්න. උපන්දා ඉඳන් කොච්චර ලෙඩ හට ගන්නවද? මේ ශරීරේ කොටසෙන් කොටස හිතන් මේ ගැන අපිට කතා කරන්න ගියොත් වෙනම දේශන පෙළක් කරන්න ඕන. ඔබ බලන්න කෙස්වල, රෝම කූපවල, නියපොත්තේ ඉඳන්, දත්වල ඉඳන්, හම, මස්, නහර, මේ ඇඟේ තියෙන එක කොටසෙන් කොටස ගන්න වකුගඩුව සම්බන්ධයෙන් වෙනම ලෙඩ රෝග, හදවත සම්බන්ධයෙන් වෙනම ලෙඩ රෝග, නහරවැල් ස්නායු සම්බන්ධයෙන් වෙනම ලෙඩ රෝග, බඩවැල් සම්බන්ධයෙන් වෙනම ලෙඩ, මොලේ සම්බන්ධයෙන් වෙනම ලෙඩ. ඔය කොටසෙන් කොටසට ලෝක විශේෂඥ වෛද්‍යවරු නැද්ද? ඒ නිසා එක වෛද්‍යවරයෙකුටවත් තමන්ගේ ජීවිත කාලය තුළ මේ මුළු ශරීරයේ තියෙන ලෙඩ රෝග ටික හොයාගෙන අවසන් කරගන්න බෑ. ඒ නිසා කොටසෙන් කොටසට විශේෂඥ වෛද්‍යවරු අද ඉන්නවා. ඒ සම්බන්ධයෙන් යම් යම් දැනුමක් ඇති කරගත්. නමුත් මොන තරම් දැනුමක් තිබුණත් ලෝකයාටම හොයාගන්න බැරි ලෙඩ නැද්ද? දැන් අද බලන්න මේ වසංගතේ, ලෝකේම පැතිරීගෙන යන වසංගතේ, මේ වෙනකොට මොන තරම් වේගෙන් මේ වසංගතේ දවස ගානේ ලෝකෙ පැතිරෙනවද? කොච්චර විද්‍යාඥයෝ පරීක්ෂකයෝ මහන්සි ගන්නවද බේතක් හොයාගන්න? තාම පුළුවන් වුණාද? අපිට හිතා ගන්නවත් බැරි තරම් වේගෙන් නොපෙනෙන වසංගතයක් ලෝකෙ පුරා වේගෙන් පැතිරීගෙන යනවා. ඒ නිසා අපි කාටත් තියෙන ලෙඩ වෙන ශරීරයක්, ලෙඩවීම දුකක්. ඊළඟට වයසට යනවා. හැමදාම තරුණකම, හැමදාම ශරීර ශක්තිය, හැමදාම ওই පෙනුම ওই විදිහට තියෙන්නේ කෙනෙක්ගේ. කෙනෙක් දවසින් දවස ශරීරේ වයසට යනවා. කාලයක් යනකොට කෙස් ටික පැහෙනවා, හම රැලි වැටෙනවා, වෙනද වගේ නෙමෙයි අතපය රිදෙන්න ගන්නවා, නැකිට ගන්න වාරු නැට්, අඩි කීපයක් ගිහිල්ලා පියවර කීපයක් ගිහිල්ලා සමහරු එහෙම වාඩි වෙන ඇඟට පනනේ. ටික දුරක් යාගන්න අමාරු. එක්ක කාගේ හරි උදව්වක් ඕන, එක්ක කිහිලිකරුවක් අත්වාරුවක් ඕන කෙනෙකුට, එක්ක රෝද පුටුවක් ඕන වෙනවා. සමහරු වයසට ගිහිලා ඔබ දැකලා ඇති එක තැන මලමුත්‍ර කරගෙන මහා දුක් විඳින අය. ඒත් මේ අපි වගේම මෙහෙම ශරීරයක් ඇතුව ඉපදිච්ච අයමයි. හැබැයි අපිට තේරෙන්නේ අපි ඒ අය දිහා බලලා හිතනවා අම්මෝ මෙහෙම නම් දුක් විඳින්න ඕනේ. හැබැයි අවිද්‍යාවේ ස්වභාවයේ සැනින් ආය හිතනවා ඒ වුණාට මට එහෙම නැහැ කියලා හිතෙනවා. සමහර වෙලාවට ලෙඩ්ඩු දැකලා ඔබ රෝහල්වල දුක් විඳින රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට ඇවිදලා බලන්න මිනිස්සුන්ගේ ලෙඩ රෝග තියා විඳින දුක් දිහා. සමහර වෙලාවට ඔබ ඔබේ නෑදෑයෙක්, ඥාතියෙක්, යාළුවෙක් වෙන්න පුළුවන්. ලෙඩෙක් බලන්න ගිහිල්ලා දුක් විඳින ලෙඩෙක් දිහා දැකලා කෙනෙක් හිතනවා අම්මෝ මෙහෙමනම් දුක් විඳින්න ඕනේ මේ තරම්නම් දුක් විඳින්න ලෙඩ නම් මට නම් ඕනේ සමහර විට උපෝපන් ජාතිවත් මේ වගේ ලෙඩක් නම් එපා හැබැයි අවිද්‍යාවේ ස්වභාවය යායිත් ඉපදෙන්න කැමතියි යායිමත් මේ ජීවිතේට කැමති හැබැයි ලෙඩේට අකමැති වයසට යන්න අකමැති දුකට අකමැති හැබැයි අපි කැමති වුණා කියලා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන මරණම්පි දුක්ඛං. ඔබ මම අපි කවුරුත් මේ සියල්ල අතහැරලා කවදා කොතන කොයි මොහොතේ හරි මේ ශරීරය අතහැරලා ආයෙමත් කොහේ හරි කර්මාන් රූපී ඇදිලා යනවා අපි. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් විතරයි සුගතිගාමි මාර්ගයක නිවන කරා යන්නේ. සෝවාන් වෙච්ච කෙනා උප්පරිම ආත්ම හතයි. එතනින් එයා ගැලවිලා යනවා ඒත් සුගතිය. සකදාගාමි වෙච්ච කෙනෙක් කාම ලෝකයක වතාවයි උපදින්. එතනින්ම සසර ගමන අවසන් කරගන්න. අනාගාමි වෙච්ච කෙනෙක් සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙම පිරිනිවන් පාලා සංසාර ගමන අවසන් වෙනවා. රහතන් වහන්සේලා මේ ජීවිතේම මේ කය අතහරිනකොටම පහන් සීලක් නිවිලා යනවා වගේ එතනම සංසාර ගමන අවසන් කරනවා. එතනින් මෙහා පෘථජන ජීවිතයක් ගත කරන හැමෝම සතර අපාය මහ ගෙදර කරගෙන මහ භයානක සංසාර ගමනක ඉපදී ඉපදී යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේක දුකක්. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණීය දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඔබට ඕන තරම් උදාහරණ තේරුම් ගන්න පුළුවන්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් තරහකාරයෝ හතුරු ඉරිසියාකාරෝ ජීවිතේ හම්බෙනවා දුකක්. කොච්චර ජීවිතේ මුණ ගැහිලා ඇද්ද හතුරන්. ඒක දුකක්. ඊළඟට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ශෝක අඬලා ඇති ඕන තරම්. පරිදේව නංගොත් කියකේ ජීවිතේ අඬලා ඇති. හොඳට සිහි කරලා බලන්න. සමහරු දරා ගන්න බැරුව සිහි නැතුව වැටෙනවා. සමහරුන්ගේ ඔළුව විකල් වෙනවා. පිස්සු හැදෙනවා. මිනිස්සුන්ට ලොකු දුකක් ශෝකයක් ආවට පස්සේ දරා ගන්න බැරුව. සමහරු පපුවට ගගහා අඬනවා. ඇයි මට මෙහෙම උනේ කියකේ විලාප දෙනවා. පරිදේව දුක්ඛ. මිනිස්සු දුක් විඳිනවා. දෝමනස්ස හූල්ලනවා. උපායාස සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. හොඳට බලන්න දවසක් එක මොහොතක් hina වුණොත් මාස ගානකට අඬන්න කාරණා ජීවිතේ ඕන තරම් තියෙන. ඒ නිසා මේක තමයි ජීවිතේ. මේක දුකක්. මේ පෙන්වේ බොරුවක් නෙමෙයි. අපි කාටත් ඔබට මට අපි කාටත් අත් දකින විඳින මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වන ඔය දුක අවබෝධ කරන්න තියෙන දෙයක්. අන්න දුක නැමැති ආර්ය සත්‍යයේ කළ යුතු කෘත්‍ය තමයි දුක අවබෝධ කරගත යුතුයි. ඒ දුක බුදුහාමුදුරුවෝ හකුලෝලා පෙන්වුවා. මේ කියපු ඔක්කොම අපිට තේරුණත් ඒ දුක ඇතුලේ අවබෝධ කරගත යුතු කරුණු පහක් තියෙනවා. ඒ තමයි සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංක්ෂේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම පෙන්වුවා. දැන් මේ කතා කරේ දුක ගැන. ඒ දුක අපිට ආය ආයමත් හට ගන්නවා. නැවත මේක කෙලවරක් දකින්න බැරි ගමන. කවද හරි නිවන් අවබෝධ කරගන්න තෙක්ම මේක චක්‍රයක් වගේ පැටලි 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 දිගට දිගට යනවා. සතර අපායේ මහ ගෙදර කරගත්ත ගමනක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යනවා. ඇයි මේ දුක ආය ආයමත් හටගන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව හොයාගත්තා. මේ අපි කාටවත් හොයාගන්න බැරි දේ. ඒ හේතුව තමයි අවිද්‍යාවත් තණ්හාවත් නිසා. අවිද්‍යාව පවතින තාක්කල් තණ්හාව හටගන්න. ඒ තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම. යායන් තණ්හා පුනෝ භවිකා. යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයක් ඇති කරලා දෙනවා. ඒ කියන්නේ ආයමත් උපතක් හදලා දෙන තණ්හාව. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඒ තණ්හාවට ඇලුම් කරනවා. ඒකට ඇලෙනවා. තත්ත්‍ර තත්ත්‍රාභි නන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්නවා. ඒක තමයි තණ්හාවේ තියෙන භයානකම ලක්ෂණ. තණ්හාව නිසා ආස්වාදයෙන් ඇලෙනවා. නැවත භවයක් හදලා දෙනවා. ඒ උපෝපන්තන සතුටින් පිළිගන්නවා. මේ මම මගේ කියලා පිළිගන්න. මනුස්සෙක් හැටියට හොඳට සැපසේ හිටපු කෙනා මැරිලා ඒ ගෙදරම බලුකුක්ෙක් වෙලා උපදින. දැන් එයාට හිතෙන්නේ මට මේක මට මීට වැඩිය හොඳයි සිංහෙක් වුණා නම් මට මීට වැඩිය හොඳයි කුරුල්ලෙක් වුණා නම් එයා ඒක හිතන්නේ. දැන් එයාගේ ලෝකේක අන්න තණ්හාවෙන් පෝනෝ භවික පුනර්භවය බලුපැටියෙක් බලුකුක්ෙක් නන්දි රාග සහගත ඒ සතා ඒ ආත්මයට ඇලුම් කරන තට්ට තට්ටාභි නන්දිනි ඔහු උපෝපන්තන සතුටින් පිළිගන්න. දැන් ඒ සතාට ලෝකයක් තියෙනවා බලු අම්මා බලු තාත්තා බලු පැටවු ඉන්නවා නම් උන් ටික රැළ හපා ගන්නවා බුරා ගන්නවා පොර කනවා විහිල් අර සාමාන්‍ය පෙරලෙනවා සත්තු ඔබ දැකලා ඇති ඒ ඔවුන්ගේ ලෝකේ. ඒ කනබුණ ජරාවක් කනවා වැටිච්ච තැන නිදා ගන්නවා. දැන් ඒ ජීවිතයට ඔහු ඇලුම් කරනවා ඒක ඔහු උපාදාන කරනවා ඒ උපෝපන්තන සතුටින් පිළිගන්නවා. ඒ තණ්හාවේ හට ගැනීම නිසා තණ්හා පච්චය උපාදාන බැඳී යන උපාදාන පච්චය භව විපාක පිණිස කර්ම හැදෙන භව පච්චය ජාතියේ කර්මයට අනුව ආයමත් උපදින. ඒ උපදින්නේ කර්මයට අනුව අපි කැමති දෙයට අනුව නෙමෙයි කර්මෙන් උපද්දවන්. එක්ක මව කුසක එක්ක බිත්තරයක් ඇතුලේ එක්ක තෙත් පරිසරයක එක්ක උපපාතික කොහේ හරි උපදිනවා. ඉපදුනා නම් උපෝපන්තන ආයමත් ලැබෙන්නේ අර කියපු දුකමයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වේ ටික ඔක්කොම ආයි හම්බෙනවා. ඒ තමයි දුකේ හට ගැනීම දුක්ඛ සමුදයාරි සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න දුක ගැන පෙන්නුවා. දුක හටගන්නේ මෙහෙමයි කියලා පෙන්නුවා. දුකේ හට ගැනීම තණ්හාවේ හට ගැනීම. ඒ තණ්හාවේ හට ගැනීමත් එක්කම තමයි පටිච්ච සම්පාදේ හැදෙන්නේ. ඒ තමයි දුක්ඛ සමුදයාරි සත්‍ය. ඊළඟට බුදුහාමුදුරුවෝ දුක නැති කරන්නේ මෙහෙමයි මෙන්න මෙහෙම දුක නැති වෙනවා කියලා නැතිවීම පෙන්නවා. ඒ තමයි දුක්ඛ නිරෝධය. දුක නැතිවීම තමයි නිවන. දැන් කවුරු හරි ඔබෙන් අහනවා මොකද්ද ඔය නිවන් දකින්නවා කියන්නේ මොකද්ද ඔය නිවන කියන්නේ. බොහෝ දෙනෙක් සමහරුන්ට ඔක කියා ගන්න බෑ තේරෙන්නේ නැහැ. නිවන කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ තණ්හක්කය තණ්හාව ෂේවීමයි නිවන කියලා බුදුහාඳුරෝ පෙන්වන. රාද කියන සාමින් වහන්සේට දවසක් බුදුරජාන් වහන්සේ වදාලා තණ්හක්කයෝ රාද නිබ්බාන. රාද නිවන කියලා කියන්නේ තණ්හාව ෂේවීමයි. තණ්හාව නැති කිරීම. දැන් බලන්න අපි කතා කරා දුකේ හට ගැනීම කියන්නේ තණ්හාවේ හට ගැනීම. එහෙමනම් දුකේ නැතිවීම කියන්නේ ඒ තණ්හාවේ නැතිවීම. ඒ හටගත්ත දේ නැති කරන්න පුළුවන් නම් එතනින්ම දුක නැති වෙලා යනවා. හැබැයි තණ්හාව හටගන්නේ අවිද්‍යාව පවතින තාක් තණ්හාව හටගන්න. එහෙමනම් නැති කරන්න තියෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැතිවීමෙන්ම අවිද්‍යාව නිසා ඇතිවෙන තණ්හාව නැති වෙනවා. අන්න තණ්හාව නැතිවීම නිවන බුදුහාඳුර පෙන්නවා. යෝ තස්සායේව තණ්හා යම් තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන්න. ඡාගෝ දුරු කරනු පටිනිස්සග්ගෝ බැහැර කරනු මුත්‍ති අතහැලා දාන අනාලු ඒ ගැන තියෙන ඇල්ම දුරු කරනු ඒ කියන්නේ තණ්හාව. ඒ තණ්හාව බැහැර කරනවා දුරු කරනවා යම් හටගත්ත තණ්හාව යම් ඉපදිච්ච තණ්හාවක් ඇද්ද ඒ සියලු තණ්හාව නිරුද්ධ කරනු බැහැර කරනවා දුරු කරනු ඒ තණ්හාව ගැන තියෙන ඇල්ම අතහරින. අන්න ඒකමයි නිවන. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. තණ්හාව නිරුද්ධ වුණාට පස්සේ උපාදාන නිරුද්ධ වෙනවා. බැඳී යාම නිරුද්ධ. තණ්හාවක් නැත්නම් බැඳී යන්නේ නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. බැඳී යාමක් නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. භවය නිරුද්ධයි. කර්ම හැදෙන්නේ නැත්නම් විපාක පිණිස උපදින්නේ නැහැ. ඒ කර්මයක් තිබුණත් කොහේ හරි උපතකට ඇදිලා යන්නේ. කර්ම හැදීම නිරුද්ධ නම් භව නිරෝධා ජාති නිරෝධෝ ඉපදීම නිරුද්ධයි. ඒ කියන්නේ මව කුසකින්වත් බිත්තරයක් ඇතුලෙන්වත් ඒ පරිසරයේ ඕපපාතිකවත් කොහෙන්වත් උපදින්නේ නැහැ. ඇයි උපදින්න හේතු වෙන කර්ම නිරුද්ධ වෙලා. ඒ නිසා භව නිරෝධා ජාති නිරෝධෝ ඉපදීම නැත්නම් ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ. ඉපදෙන්නේ නැත්නම් ලිඩ වෙන්න කෙනෙක් නැහැ, වයසට යන්න, ජරාවට පත් වෙන්න, ශෝක කරන්න, දුක් විඳින්න කෙනෙක් නැහැ. ඒ දුක නැති වෙලා නිරුද්ධ වෙලා යනවා. අන්න දුක නැතිවීම නිවන. ඒ නිවන මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. මේක මැරිලා ලබන එකක් නෙමෙයි. තමන් ජීවත් වෙලා ඉන්නේදී ඒ දුක හටගන්න හේතුව තණ්හාව ප්‍රහාණය කිරීමෙන් තමන්ට නිවන මේ ජීවිතේ අත්දකින්න පුළුවන් දෙයක්. අන්න දුක නැතිවීම නිවන. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මාර්ගයක්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, දුක නැති කරන ප්‍රතිපදාව, දුක නැති කරන මාර්ගය. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත මාර්ගයේ මෙන්න මග දුකෙන් මිදිලා ගැලවිලා යන මාර්ගය. මේ මාර්ගය හොයාගත්තේ කාගෙන්වත් අහලා නෙමෙයි. පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු, කවදාවත් නොඇසු විරු ධර්මයක්. බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. ධම්ම ඇස පහල කරලා දෙනවා, අවබෝධි ලැබලා දෙනවා, ප්‍රඥාව පහල කරලා දෙනවා, උපසමාය කෙලෙස් සංසිදවනවා, නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර කරනවා. ඒ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවටම ලෝකේ දේශනා කරේ ඔය දුකෙන් නිදහස් වෙන මාර්ගය, දුකෙන් මිදිලා නිවන කරා යන මාර්ගය ගැනයි පෙන්නලා දුන්. එහෙමනම් ඔන්න ඔය චතුරාරි සත්‍ය ඔබට निराවුල්ව පැහැදිලිව ඔබේ ජීවිතය තුළින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබ ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔන්න ඔය ස්වභාවය, මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගත්තා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර උන්වහන්සේ හැම වෙලාවෙම පෙන්නුවේ මහණෙනි මේ සසර දුකක්, මේ දුක අවබෝධ කළ යුතු දෙයක්. දුකේ නැතිවීම තණ්හාව කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක නැතිවීම නිවන කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතු වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කරගත යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කරගත යුතුයි. දුක නැතිවීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. අන්නේ කෘත්‍ය, ඒ කෘත්‍ය වඩලා අවසන් වෙනකොට තමයි කෘතඥානෙ. ඒක වඩලා අවසන් කරා කියන අවබෝධය ඇති වෙන්නේ. ඒ තමයි රහතන් වහන්සේලාට ඇති වෙන අවබෝධඥානෙ. කළ යුතු දේ කරලා අවසానයි. මම දුක අවබෝධ කළා. මම තණ්හාව ප්‍රහාණය කළා. මම නිවන සාක්ෂාත් කළා. මම මාර්ගයේ වැඩුවා කියලා ඇති වෙන අවබෝධය. අන්නේ අවබෝධයේ උපදින්නේ රහතන් වහන්සේලා තුළ. එතකොට රහතන් වහන්සේලා තුළ මේ චතුරාර්ය සත්‍ය සත්‍යක් වශයෙන් අවබෝධ කරගන්නවා. ඒකේ කෘත්‍ය සම්පූර්ණයෙන්ම වඩලත් ඉවර කරනවා. කෘතඥානී කරලා අවසానයි කියන අවබෝධයක් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේලාට තිපරිවට්ටන් ද්වාදසාකාරක් මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන්ම අවබෝධ වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගාංග 8 වැඩිලා ඉවර වෙනකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තවත් අංග දෙකක් රහතන් වහන්සේලා තුළ විස්තර වෙනවා. සම්මා ඥාන කියන්නේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් මං වඩලා අවසන් කරා කියන අවබෝධය. සම්මා විමුක්ති කියන්නේ මම කෙලෙසුන්ගෙන් මිදිලා සසර ගමනින් මිදුණා කියන අවබෝධඥානෙ තමන්ට ඇති වෙනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේලාගෙන් පෙන්නන්නේ දසාංගේහි සමන්නාගතු අරහාති උච්චති. රහතන් වහන්සේලා තුල අංග 10ක් තියෙනවා. සම්මා දිට්ඨිය පරිපූර්ණයි. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ අංග 10න් යුක්තයි ඒ උතුම් මහරහතන් වහන්සේලා. ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ පුරාම පියවරෙන් පියවර පියවරෙන් පියවර අපිට පැහැදිලිව පෙන්වලා දුන්නේ. හැබැයි මේ මාර්ගය වඩන්න තියෙන ක්‍රමානුකූලව. ඒ නිසා තමයි කායානුපස්සනාවේ ඉඳන් පියවරෙන් පියවර මේ දේශනා වැඩෙන හැටි බුදුහාඳුරෝ අපිට පෙන්වුවේ. පිංගතුනේ සතර සතිපට්ඨානෙ, ඔබට ඕන තරම් සතිපට්ඨාන ගැන ලියවෙච්ච පොත්පත්, කොටසෙන් කොටස විස්තර කරලා ලියවෙච්ච පොත්පත් හොයාගන්න පුළුවන්. සතර සතිපට්ඨාන ගැනම ලියවෙච්ච ධර්ම ග්‍රන්ථ පොත්පත් ඔබ ජීවිතේ හොයාගෙන කියවන්න. මේ දේශනා නැවත නැවත ශ්‍රවණය කරන්න උත්සාහ ගන්න. ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් මේ දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන්න. මොකද මේ දේශනා බොහෝ පිරිසක් පටිගත කරලා බොහෝ අන්තර්ජාලයට මුදා හරිනවා. ඉතින් ඒ නිසා ඔබට අන්තර්ජාලය තුලින් පවා මේ දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන ලියවෙච්ච පොත්පත් කියවන්න. සතර සතිපට්ඨානෙ ජීවිතේ කරගන්න. ඒ තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නපු නිවන් අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය. මේ දේශනාව අවසානි බුදුරජාණන් වහන්සේ ඔය විදිහට චතුරාරි සත්‍යයත් විස්තර කළ අවසන් වෙලා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, මේ සතර සතිපට්ඨානෙ කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානෙම කෙනෙක් ආතාපි කෙලෙස් තවන වීරියෙක් සම්පජාන හොඳ නුවණකින් වීරියෙන් සතිමා හොඳ සිහියකින් මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරනවන් නම් ඒ කෙනාට උපරිම අවුරුදු 7යි. එක්කෝ අනාගාමී ඵලයට හෝ එක්කෝ මේ ජීවිතයේ අරහත්වයට පත් වෙලා පිරිනිවන් පාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යාට අවුරුදු 7ක් ඕනෙත් නැහැ. කාලේ අඩු කරලා අඩු කරලා අඩු කරලා අවුරුදු වලින් අඩු කර අවුරුදු 6ට, අවුරුදු 5ට, අවුරුදු 4ට, අවුරුදු 3ට, අවුරුද්දට, ඊළඟට මාස ගණනින් අඩු කරලා, සති ගණනින්, දින ගණනින් අඩු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා වීරියවන්ත කෙනෙකුට උපරිම දින 7ක් ඇති කීව. ඒ නිසා කෙලෙස් තවන වීරිය නුවණින් සිහියෙන් මේ සතර සතිපට්ඨානෙ වඩනවා නම් දින 7කුත් ඇති ධර්මාවබෝධය ලැබලා ප්‍රතිඵල ලබන. ඒ පිණිස ඔබ වීරිය කළ යුතුයි. නිකන් අහලා විතරක් ආමම් බණ ඇහුවා කියලා එතනින් අතර වෙන්න එපා. මේ ධර්මයේ ඕපනායකයි තමා තුළට පමුණවාගෙන තමා තුළින් ගලපලා තමා තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. ඒ පිණිස ඔබ උත්සාහ කරන්න වීරිය වඩන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණෙන් ෂණේ අපිට අහිමි වෙවි යනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයයිද. ඒ නිසා පිංගතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ධර්ම අවබෝධයට වීරිය වඩන්න. ඉතින් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. හැම දිනාටම මේ සතර සතිපට්ඨානාදී ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගෙන බෝධිපාක්ෂික ධර්ම අතර, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පළවෙනිම දේ සතර සතිපට්ඨානේ බුද්ධ ශාසනයේ වටිනාම මාණික්ක හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. අන්නේ බුද්ධ ශාසනයේ වටිනාම මාණික්ක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඔබත් මේ ලැබිච්ච ගෞතම බුද්ධ ශාසනය තුළ මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගයේ ලෙස පින්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සැමට තෙරුවන් සරණයි.